ඔන්න ආයුබෝවන් කියලා ටෙක් කතා 14 වෙනි පටිගත කිරීම සහ 14 වෙනි වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපේ තීම් සොන් එක පොඩ්ඩක් වෙනස් වුණා නේ බුද්ධික.
ඔව් මේ කට්ටිය බලන ඇති මොකද කියලා නේද? වෙනදා පුරුදු එක නෙමේ අද අලුත් එකක්. මේ ඇත්තටම ඉතින් මේක පිටිපස්සේ කනගාටුදායක ආරංචියකුත් තියෙනවා.
ඔව් ඒක තමයි.
මේ තීම් මියුසික් එක ඇත්තටම අපි මේ ටෙක් කතා පටන් අරගෙන දෙවෙනි තුන්වෙනි සතිය විතර හැදුනේ නේද?
ඔව් තුන්වෙනි වැඩසටහන වගේ වෙනකොට
ඒක ඇත්තටම අපිට හදලා දුන්නේ මේ ඔය අපේ අහන ගොඩක් කට්ටිය දන්නවා ඇති දසුන් සමීර වීරසිංහ කියලා අපි මිත්‍රයෙක් මේ ගොඩක් බ්ලොගින් සිංහල යුනිකෝඩ් එක එහෙම වැඩ කරන කෙනෙක්. එයාගේ මල්ලි මේ තමයි අපිට මේක හදලා දුන්නේ. එයාගේ නම එෂාන් මදීර වීරසිංහ. මේ අවුරුදු 18ක වගේ මල්ලි කෙනෙක් තමයි. ඉතින් මේ පෙරේද නේද කලින්?
ඔව් ඇත්තනම් බදාදා නේද
බුද්ධ. ඔව් බදාදා මේ එයා ඇත්තටම මේ අපෙන් සමුගත්තා. ඉතින් දුක්බර ආරංචියක්.
ඔව්
මේ එයාට ඉතින් ගෞරවයක් විදිහට තමයි අපි මේ හදලා දීපු තීම් සොන් එක දැම්මේ අදනේ.
ඔව් ඇත්තටම අපි මේක මුලින්ම භාවිතා කරන්න කියලා තමයි හිටියේ නේද බුද්ධික.
ඔව් ඊට පස්සේ තමයි අපේ හර්ෂ මේ තව තීම් එකක් එක්ක ආවේ. ඊට පස්සේ අපි තීරණය කරා ඒක පාවිච්චි කරනවා කියලා. ඒත් ඉතින් ඒ මල්ලි මේ අපිට දක්වපු සහයෝගය මතක් කරලා දෙන තමයි මේ දැම්මේ මේක.
ඔව් මට හරි මතකයි බුද්ධික. මොකද මම දසුන්ට කියලා මේ වගේ දෙයක් කියලා පැය කීපයක් ඒ කියන්නේ දවසකටත් අඩු කාලයක් ඇතුළත අපිට මේක හදලා දුන්නා නේද බුද්ධික.
ඔව් ඊටම උනන්දුවෙන් එක් කරලා දුන්නා. මේ ඉතින් ටෙක් කතා වෙනුවෙන් අපි හැමදෙනා වෙනුවෙන් නිවන්සෝ ප්‍රාර්ථනා කරනවා නේද මල්ලි.
ඔව් ඇත්තටම කනගාටු ගොඩක් කනගාටු උදායක ආරංචියක් අපේ ඇත්තටම දසුන්ටත් අපේ මේ වෙලාවේ සංවේගය දෙන්න ඕනේ නේද බුද්ධික. මොකද දසුන් අපිට ගොඩක් මේ වැඩසටහනේදී සම්බන්ධ වෙලා උදව් කරපු කෙනේ.
ඔව් අනිවාර්යයෙන්.
අනිත් අයට මොන හරි කියන්න තියෙනවා අද මෙතන අපි පටිගත කරන තැන ඉන්නවා බුද්ධිකයි මායි හර්ෂයි තිලිනයි දනිෂ්කා අපිත් එක්ක ස්කයිප් වලින් සම්බන්ධ වෙනවා. මලින්ත කන්න ගිහිල්ලා ආවද දන්නේ නැතම.
ඉන්නව ඉන්නනේ. මලින්ත?
ඔව් ඇවිල්ලා.
තාම නෑ.
ඔව් මම ඉන්නවා.
ඇවිල්ලා ඉන්නේ නේ. මේ එහෙනම් ඉතින් වැඩි දේවල් කතා නොකර වෙන්ද වගේ පටන් ගමු නේද කාට?
ඔව් ප්‍රශ්නත් අපි ගියපාර සජීවී වැඩසටහන ඇත්තට මේක ගැනත් පොඩ්ඩක් කතා කරන්න. මොකද වැඩසටහන අවසන් කරන්න කලින් පොඩි අපිට කාර්මික දෝෂයක් ඇවිල්ලා මේ අන්තර්ජාල පිළිබඳ පොඩි ගැටලුවක් කියලා අපිට මගදීක නවත්තන්න උනා නේද බුද්ධික.
ඔව් මේ වෙන ඉතින් පහසුකමක් තිබුණේම නැහැ අපිට කරන්න. අන්තිමට අපි කලින් සින්දු ටිකක් හරි දාලා තිබ්බන් දිවන්නේ.
ඔව් මං ගා ගිලායි මේ චෙස් ටීප් එකෙන් සින්දු ටිකක් අප්ලෝඩ් කරා. එහෙනම් අපි ප්‍රශ්න වලට යනවද?
අපි ප්‍රශ්න ටිකක් කතා කරලා ඉමුනේ.
ඔව් ඒ වගේම පොඩි දෙයක් කියන්න තියෙනවා මේ තමන් දේශීයකරණයට හරි නැත්නම් සිංහල හරි මාකර වැඩසටහනක් වගේ හදලා තියෙනවනම් ඒකට පබ්ලිසිටි එකක් ඕන නම් නැත්නම් ඒ හොඳ දෙයක් කරලා තියෙනනේ ඒකට අපි ප්‍රචාරයක් ලබා ගන්න අවශ්‍ය නම් ඒක අපිට පැහැදිලිව කියලෙවුවා නම් අපිට මම හිතන්නේ ඒක එයාට ප්‍රචාරයක් ලබා දෙන්න ලේසි නැතුව මේ නිකන් අමුතු ආකාරයෙන් එහ ප්‍රචාර ලබා ගන්න උත්සාහ කරන්න එපා කියලා කියන්න ඕනේ නේද බුද්ධික?
ඔව් මේක අපි කියන්නේ මේ පහුගිය දිනවල අපිට මේ ලැබිච්ච මේ අමීරි අත්දැකීමක් හින්දා.
ඔව්
මේ ඒ කියන්නේ කෙලින්ම මේ වගේ දෙයක් අපිට කියන්න නැතුව නිකන් විවිධ ක්‍රම වලින් එක එක විදිහට මේල් ගහලා අපි හරහා ප්‍රචාරයක් ලබා දෙන්න බලනවා.
ඔව්
එහෙම කරන්න බෑ. ඒතරම අපි ඒකට අහු වෙන්නෙත් නෑ. මේ එහෙම දෙයක් තියෙනවනේ. කියන්නේ හොඳ නිර්මාණයක් හරි හොඳ වෙබ්සයිට් එකක් හරි තියෙනවනම් අපිට කිව්වහම අපි ඒක ගැන බලලා යත් එක්ක කතා කරනවා. ඒක අපි කියනවා. ඒ වගේ දේවල් කරනවා.
ඔව් අපි ඇත්තටම කමෙන්ට් කරන්න කාටක ප්‍රසිද්ධියක්. ඒක ප්‍රසිද්ධියක් කියන්නේ හොඳ දෙයක් කරලා තිනන එකට ප්‍රසිද්ධියක් ලබා දෙන. නමුත් අර ඒක අයතා විදියට පාවිච්චි කරන්න එපා කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. ඒක ඇත්තටම කාරණික ඉල්ලීමක්. එහෙනම් ඒකත් කියන්න ඕනි කියලා හිතන බුද්ධික. මොකද අපි අසන්නන්ට මේ එහෙනම් අපි ප්‍රශ්න වලට යමු බුද්ධික.
ඔව් අපි මුලින්ම තෝරගත්ත දිමුතු තරංගා කියලා තමයි ප්‍රශ්නේ අහලා තින්නේ. මේ එයා අහලා يعني අපිට ඉමේජ් එක සබ්මිට් කරලා තියුණා Google search එකක සයිට් එකක් ඩිස්ප්ලේ වෙන විදිහ දාලා. ඒක ඉතින් ඇත්තටම තියෙන්නේ මේ සයිට් එකේ දැන් Google search එකක් දැම්මම සයිට් එකේ උඩ සයිට් නේම් එකයි ඒ link description එකයි link එක තියෙනවා.
ඒ
සයිට් එකේ ඇතුලේ තියෙන pages වලට තව links set එකක් කොලම් දෙකකට පේනවා යටි. මේ ගොඩක් දිනක ඔබ දැකලා ඇති ওই විදිහට ඒ කියන්නේ ජනප්‍රිය සයිට් පේනවා ගොඩක් ඒවා එහෙම නේද?
ඔව්. ඒකට ඇත්තටම
මේ අහලා තියෙන ඉතින් ඒක මේ
කරගන්න
එයා කරගන්න ඒ කියන්නේ තමන්ගේ සයිට් එකට ඒ විදිහේ Google ලිස්ට් වෙන්න දාගන්නේ කොහොමද කියලා.
ඒක ඇත්තටම මේ කවුරුත් කරන දෙයක් නෙමෙයික Google විසින්ම කරන දෙයක්. ඒක ඇත්තටම page වල ඒ කියන්නේ සයිට් එක ඇතුලේ පේජ් වලට එන හිට්ස් අනුව බලලා එයා තමයි මේක ඉන්ඩෙක්ස් කරලා දාන්නේ.
ඔව් ඒකම මේ
ඊට අමතරව සයිට් මැප් එක
මේ සබ්මිට් කරාම පොඩ්ඩක් එයා ගන්නවා. ඒත් අර හිට්ස් එන්නේ නැති සයිට් එකක් නම් මේ වගේ දේවල් එතෙන්ට එන්නේ නැහැ. ඔව්
ඒකම මේ Google webmaster tools කියලා තියෙනවා නේද අපි කියන්නේ.
ඔව්
ඒකේ මේ Google ඉන්ඩෙක්ස් එකේ අපේ ස්ටේටස් එක බලා ගන්න පුළුවන්.
Google webmaster tools කියන්නේ මේ nominee ලබා දෙන සේවාවක්. ඒකට register වෙලා comment පුළුවන්
පාවිච්චි කරන්න. ඒක මේ Google වලට මේ site optimize කරන විදිහ හොඳ guideline එකක් තියෙනවා කියන්නේ.
ඔව්. මම හිතන්නේ ගොඩක් website වලට වඩා
ඒක අතරම කාලෙක මේ ඒ Google එකෙන් ඒක මේ automatically තමයි එන්නේ. automatically ආවට පස්සේ නම් අපිට control කරන්න පුළුවන්. අපිට මේ පෙන්වන්න පුළුවන් එතන අනොස් කරන්න පුළුවන් අපිට ඕන links විතරක් පෙන්වන්න.
ඔව් ඒක ඇත්තටම ඉන්නේ මේ අරක popular site එකක් නම් තමයි.
ඔය කියන්නේ ඒ search එක ඒ search කරපු keyword එකට හරියන මේ හරි හරියටම match වෙන site එක ඒක නම් අංගක් වෙලාවට පළවෙනි මේ result එකේදී මේ expand කරලා පෙන්වනවා ඒ site එකේ තියෙන අනිත් pages ටික.
ඔව් මේ මම දැක්ක මේ මේ ප්‍රශ්නේ අපේ ටෙක් අද Google group එකට දාලා
තිබුණා. ඒකත් ඇත්ත එක අපි කතා කරා මේ ගැන.
reply කරලා දුන්න කවුරු හරි අපේ යාළුවෙක් මේ කියන්නේ එයාගේ site එකටත් අවුරුදු දෙකක් විතර ගියා කියලා මේ විදිහේ list වෙන නේද?
ඔව්.
මම හිතන්නේ මේ site map එක submit කරද්දී පොඩ්ඩක් ඉක්මන් වෙයි සමහරවල්.
ඔව්.
site map එකට වඩා individual pages වල මේ rank එක තමයි බලපාන්නේ.
ඔව් ඒක ඇත්තටම මේ internal pages වලට එන clicks අනුව තමයි එයා ඒක index කරන්නේ නේද තිල්න.
ඔව්.
ඊළඟට කාලින්ග මේ අපිට මේ හැමදාම වගේ අහන්න ප්‍රශ්න ටිකක් ඇවිල්ලා දිනවා. ඒ හැම දෙයකට එකක් පසන් කියලා කෙනෙක් අහලා දිනවා. ඊළඟට රංජනා කියලා කෙනෙක් අහලා දිනවා මේ ඒ අහලා තින්නේ සිංහල යුනිකෝඩ් කියන්නේ මොකද්ද? සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නේ කොහොමද? සිංහල ටයිප් කරන්නේ කොහොමද? ඒ වගේ මේ ප්‍රශ්න ටිකක් අහලා දින්නේ මේ අපි ඉතින් ඒකට link එකක් දාමුනේ. අපි ඔయిత කලින් ගොඩක් කතා කරලා තිනවා
මේක. පොඩ්ඩක් මේ ප්‍රශ්නක් ඉතින්
ඔබ. ඔව් මේකට ඇත්තටම මොකක් හරි guide එකක් හදලා දාන එක හොඳයි වගේ කියලා දා. අනික මට පොඩ්ඩක් මෙල්ල ගිය දෙයක් තමයි මේ මේ අය මේ පොඩ්ඩක් කියවලා බලන්න නේද? පොඩ්ඩක් ඒ වගේ දේවල් දාලා තිනවා නේද කලිනුත් අපි.
ඔව් මේ ටෙක් කතා වැඩසටහන වලම තිනවා නේද?
කලින් ටෙක් කතා වැඩසටහන ටික පොඩ්ඩක් බලවනම් හොයා ගන්න පුළුවන්.
ඔව් ඒක අපි ආයි link එකක් දාම් පාරන වැඩසටහන රිෆර් කරලා නේද?
ඊළඟට අහලා තිනවා කාලින්ග මේ කොහොමද මේ ලයිව් රේඩියෝ channel එකක් මේ ඉන්ටර්නෙට් වල publish කරගන්නේ කියලා ප්‍රසාද් තමයි ඒක අහලා දින ප්‍රශ්නේ.
ඔව් අවශ්‍ය වෙන කීපයක්ම තියෙනවා මෙතෙන්ට. අංක එක තමයි ආඩ ස්ට්‍රීමින් ලයිව් කරනවා නම් ස්ට්‍රීමින් සර්වර් එකක් අවශ්‍ය වෙනවා.
ඔව් ඇත්තට මේ ඒ කියන්නේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕන මේ කියන්නේ සජීවීව කවුරු හරි කෙනෙක් කතා කරන දෙයක් වගේ දානවා නම් තමයි අපි ලයිව් ස්ට්‍රීම් එකක් කියන්නේ. නැත්තම් මේ ඔන් ඩිමාන්ඩ් ඔඩියෝ තමයි තියෙන්නේ නේද? ඒ කියන්නේ ෆයිල් වල තියෙන දෙයක් ස්ට්‍රීමින් විදිහට මේ
පරිගණකයට ඩවුන්ලෝඩ්
වෙනවා.
ඔව්. ගොඩක් ස්ට්‍රීමින් එකයි ලයිව් ස්ට්‍රීම් එකයි මාරු කරගන්නවා.
ඒ කියන්නේ පොඩ්කාස්ටිං අපේ දාන ක්‍රමය ඇත්තනෝ ලයිව් ස්ට්‍රීම් එකක් නෙමෙයි.
නෙමෙයි. අපි මේ රෙකෝඩ් කරන ගන්නේ නෙමෙයි මේ රෙකෝඩ් කරලා තමයි අපි පස්සේ තමයි
දාන්නේ. ඔව්. ඒ
කියන්නේ ප්‍රධානම වෙනස තමයි මේ ලයිව් ස්ට්‍රීම් එක ස්ටාර්ට් එක දිනවා. ඒ කියන්නේ ඩියුරේෂන් එකක් ගැන ක්ලයන්ට් එක දන්නේ
නැහැ.
කොච්චර වෙලා යනවද කියලා. හැබැයි ඔන් ඩිමාන්ඩ් ස්ට්‍රීම් එකක ඩියුරේෂන් එක දන්නවා
ක්ලයන්ට්. දන්නවා. ඔව්. ඒ වගේම මම අහලා දින මෙතන මේ යාට පබ්ලිෂ් කරන්න පුළුවන්ද කියලා Windows 2003 සර්වර් එකක් කරා. ඇත්තනම Windows 2003 IIS එකේ නා මීඩියා සර්විසස් කියලා එකක්. මේ Windows Media Services හරහා live stream එකක් කරන්න පුළුවන්. හැබැයි මේ stream කරනකොට කවට්ටිය වැදගත්ම දැනගත යුතු දෙයක් තමයි මේකට අවශ්‍ය කරන ප්‍රාණි බෑන්ඩ්විඩ්ත් අවශ්‍යයි. දැන් උදාහරණයක් ගත්තත් එහෙම යා audio එකක් නම් stream කරන්නේ 24kbps වගේ කරනවා නම් එයාට users-ලා 20ක් අහන්න ඕන නම් මට අඩු ගන්නේ 1mbps වලින් ඉහළ link එකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ලයිව් ස්ට්‍රීම් කරනකොට මේ ගොඩක් අය කියව ඇහෙන්නේ නැත්තේ මේ ගැටලුව නිසා. මොකද මේ අයට ඇඩිකුවේට් බෑන්ඩ්විඩ්ත් එකක් නැහැ මේක ස්ට්‍රීම් කරන්න. ඉතින් ඒක නිසා ස්ට්‍රීම් කරනකොට අර එකක් තමයි ලයිව් ස්ට්‍රීමින් සර්වර් එකක් ඕනේ. මේක තමන්ගේ ගෙදර දාගෙන නම් කරන්න බෑ. ඒක ඉතින් කොහේ හරි හොස්ට් කරලා තියෙන තැනක් වෙනවා ඩේටා සෙන්ටර් එක වගේ. එතකොට වාගේ පරිගණකය දාගෙන ආට මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒක අප්ලෝඩ් කරනවා කියන්නේ ස්ට්‍රීම් එක අප් කරන්න පුළුවන්. අපිට එක් කතාවකනම් කරේ ඇත්තටම මේ ඕපන් සෝස් ස්ට්‍රීමින් සර්වර් එකක් තියෙනවා මේ ෂවුට්කාස්ට් කියලා. මේ ෂවුට්කාස්ට් කියන එක Linux සහ Windows කියන දෙකේම ධාවනය කරන්න පුළුවන්. එතකොට අපේ සර්වර් එකේ අපේ සර්වර් එක අපි දැනට ඒ ස්ට්‍රීම් කරපු සර්වර් එක තිබ්බේ ඇමරිකාවේ ඩේටා සෙන්ටර් එක. අපි ADSL එකක් හරහා අපේ කන්ටෙන්ට් අපි ලයිව් එතෙන්ට අප්ලෝඩ් කරලා එතනින් තමයි යූසර්ස්ලට බෙදා හැරෙන්නේ. එතකොට මොබයිල් ස්ට්‍රීම් එකත් අපි ඒ වගේ එකක් තියෙනවා. මොබයිල් ස්ට්‍රීම් එකත් ලයිව් විදිහට තමයි අපි ඇත්තටම ස්ට්‍රීම් කරන්නේ ඔන් ඩිමාන්ඩ් උනාට. ඒක ඒක හයිජි කරන්නේ Apple සමාගමේ තියෙන ඩාවින් කියලා ඇත්තටම ඕපන් සෝස් එකක්. ඒකත් ඒකත් ෆ්‍රී දෙන එකක්. ඩාවින් කියන සර්වර් එක Linux වල තමයි දුවන්නේ. ඒ සර්වර් එක නම් දැනට Singapore එකේ තියෙන්නේ. ඒ සර්වර් එක හරහා තමයි අපි මොබයිල් ස්ට්‍රීම් එක ලබා දෙන්නේ. ඉතින් මේ ලයිව් ස්ට්‍රීම් කරනකොට ඉතින් ඔය වගේ Linux open source ගොඩක් ඒවා තියෙනවා. Windows උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් ඒක සෑහෙන පිළිතුරක් වෙනද නේද?
මලින්ත මොනවාරි කියන්න තියෙනවද මෙන්න link එකක් එහෙම දාලා දිනව නේද?
ඔව් මලින්ත ඇත්තනම මේ procaster.com කියලා වෙබ්සයිට් එකක් තමයි දාලා තියෙන්නේ නේද?
සින්දු වගේ ස්ට්‍රීම් කරනවා නම් copyright ගන්න පොඩ බලන්න ඕනේ නේද?
ඔව් copyright කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ ස්ට්‍රීම් කරනනේ ඒ යූසර්ට පේ ඒ කියන්නේ යූසර් කියන්නේ ඇත්තටම ගායකයාට හරි ඒ සින්දු අයිති කෙනාට ඒකට ගෙවීමක් කරන්න ඕනේ අවසරයක් තියෙනවනේ මේ වගේ ස්ට්‍රීම් කරනවා නම්.
මේ කාලින්ග ඊළඟ ප්‍රශ්නේ අහලා තිනවා මේ සේනාලි කියලා අහලා තින්නේ. එයා කියලා දිනවා මේ ඉංග්‍රීසි සහ මේ දෙමළ ෆොන්ට් වල තියෙන මේ ස්මූත්නස් එක මේ සිංහල යුනිකෝඩ් ෆොන්ට් වල නැහැ කියලා. ඒකම මේ ඒකේ සයිස් එක ටිකක් අඩුයි කියලා දිනවා. ඒකට ඉතින් සයිස් එක ලොකු කරගන්න මොනවද කරන්න පුළුවන්? මේ ඒ වගේ දේවල් ටිකක් තමයි අහලා තියෙන්නේ. මේ මේ ස්මූත්නස් වැඩි කරගන්නේ කොහොමද කියලා ෆොන්ට් එකේ තියෙන.
ඔව් මේක එකක් තමයි බුද්ධික වින්ඩෝස් ද යා ඉන්නවා කියලා තියෙන.
එහෙම එහෙම නම් කියලා නැහැ.
ඔව් වින්ඩෝස් XP වල තමයි මේක තියෙන්නේ නේ.
ඔව් XP වල මේ ගැටලුව නර ක්ලියර් ටයිප් ෆොන්ට්ස් එනේබල් කරගන්න ඕනේ මේ ගිහිල්ලා. එතකොට පොඩ්ඩක් හැදෙනවා. එතකොට වෙබ් බ්‍රවුසර් එකේ වගේ නම් මේක කරන්න අපි කරනා වගේ වෙන ෆොන්ට් එකක් භාවිතා කරන්න පුළුවන් නේද බුද්ධික?
ඔව් මේ සාමාන්‍යයෙන් Windows වල නම් මේ ඉන්ස්ටෝල් කරාම රිස්කෝල පොත
ඒක තමයි ඩිෆෝල්ට් යුනිකෝඩ් ෆොන්ට් එක. අපි මලිති වගේ එකක් දාලා ඒකේ ෆොන්ට් සිංහල සඳහා ඒ කියන්නේ යුනිකෝඩ් සඳහා ෆොන්ට් එකේ සයිස් එක පොඩ්ඩක් වැඩි කරලා දෙන විදියට යාට සකස ගන්න පුළුවන්.
ඔව් මේ Windows වල දැන් මලිති යුනිකෝඩ් කියන ෆොන්ට් එක මේ
පොඩ්ඩක් ලස්සනයි
නේද? ඒකම ක්ලියර් ටයිප් එනේබල් කරා නම් මේ ඔය ස්මූත් ගතිය එනවා ඉබේම නේ.
ඔව් මමත් පාවිච්චි කරන්නේ මම හිතන්නේ හර්ෂණ දවස හර්ෂදේව කිව්වනේ ලස්සනයි කියලා මගේ එකේ Windows XP වල පේනවා සිංහල.
ඔව් අර මලිටි වෙබ් එක දාපේ
පස්සේ හොඳට පේනවා. ඔව් ඒක තමයි.
ඒක කරන්න ඕනේ මේ බ්‍රවුසර් එකේ සෙටින්ග්ස් වල තියෙන ඩිෆෝල්ට් ෆොන්ට් එක මාරු කරපම
හරියට. ඔව් බ්‍රවුසර් එකේ ඩිෆෝල්ට් ෆොන්ට් එක මලිටි වෙබ් එකට මාරු කරා නම් මේක හරියට. හැබැයි
Windows වල විතරක්
ඔව් යුනිකෝඩ් ස්ථාපනය කරලා ඒ කියන්නේ සිංහල යුනිකෝඩ් වැඩ ඉන්ස්ටෝල් කරලා හරියට වැඩ කරන්න ඕනේ මේක ෆොන්ට් එක මාරු කරන්න නැත්නම්
රෙන්ඩර් නිකන් මලිටි දෙමන හරියන්නේ.
හරියන්නේ නැහැ රෙන්ඩරින් ප්‍රශ්න.
ඊළඟ ප්‍රශ්නේ අහලා තිනවා රොයිලි ප්‍රනාන්දු කියලා අහලා තින්නේ මේ
ඔය ප්‍රශ්නෙකට කලින් බුද්ධික පොඩි කතාවක් තිනවා මේ දන්නාද මේ ඉන්ටෙල් කට්ටිය මේ ප්‍රොසෙසර් වල මෙගාහර්ට්ස් කියන එක ඊට පස්සේ මාකට් කරන්නේ නැහැ කියලා.
එහෙනම් මොකද මාකට්
කරන්නේ? ඔව් දැන් ඒගොල්ලෝ මේ මේ ප්‍රොසෙසර් වලට දීලා තියෙන ස්ටාර් රෑන්කින් එකක් කියලා. තරු 1 සිට 5 දක්වා.
තරුලින් තමයි ඊට පස්සේ යන්නේ.
ඔව් එතකොට කියන්නේ මගේ පරිගණකයේ තියෙන 3 star processor එක මගේ පරිගණකයේ තියෙන 4 star processor එක. ඒ වගේ මේගොල්ලෝ මෙයාට වර්ණ දුත් දීලා තිනා මට මතක විදියට කළු පාට කියන්නේ ඇත්තනම හොඳ ඒ කියන්නේ processor ranking වලට අමතරව processor type උත් තියෙන. දැන් උදාහරණයකට Atom processor. එතකොට Intel Mobile Centrino මේ මොකද මේ Intel සමාගම තේරුම් ගන්න තිනා මේ processor වලට එක එක නම් කියන එක වඩා පැටලුන් සහගතයි කියලා. මොකද ඔව් කෝටු
වාට් ඒ කියන්නේ ක්ලාස් එකට ගියාම නත් අපිට හරියන ප්‍රොසෙසරයක් පාවගන්න අමාරු වෙන්නේ.
ඔව් ඒක නිසා මේගොල්ලෝ මේ මෙගාහර්ට්ස් කියන එක හිතෙන් අත්හැරලා මේ අර රෑන්ක් එකක් දෙනවා. ඊට අමතරව වර්ණ තුනක් දෙන්න යන එකක් තමයි කළු පාට, නිල් පාට, සුදු පාට. කළු පාට කියන්නේ ඉහළම වර්ගය එකක්. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඇටම් ප්‍රොසෙසර එකටත් තියෙන්නේ කළු පාට එකක්. ඉතින් එතකොට පොඩ්ඩක් අහයි මේක පැටලෙනවද කියලා ගැටලුවක් තියෙනවා. මොකද Intel ඇටම් කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන පොඩිම ලෝම low voltage CPU වලින් අඩුම වෝල්ටේජ් පාවිච්චි කරන CPU එක. ඉතින් එක අතකින් හොඳයි කියලා හිතන්නත් පුළුවන් මේක නේද?
මෙතන i7 වගේ processors
ඒවා 5 star processor එකක්
කියලා. කාලේ කොයි කාලේ නේද මේක මේ officially කරන්න යන්නේ
ඒක? Officially කරන්න යන්නේ මම හිතන් ලබන අවුරුද්දේ නම් වගේ දැනට ඒගොල්ලෝ මේ ගොඩක් articles වගේක් දාලා තිබ්බ මේ වගේ කරන්න යනවා කියලා. ඉතින් ඒක අනාගතයේදී බලගමු. මොකද ඒගොල්ලෝ කියන්නේ දැන් මේ megahertz කියන එක ගොඩක් කට්ටියට හරි පැටලුම් සහගතයි කියලා. මොකද සමහර අය Core 2 Quad එක 2.2, Core 2 Duo එක 2.8. ඉතින් මේ මිනිස්සුන්ට මේක දැන් කොයි ප්‍රොසෙසර් එකද හොඳ කියලා හොයාගන්න බැරි එක ප්‍රශ්නයක් හින්දා මේක කෑෂ් ලෙවල් ඒක නිසා ඒගොල්ලෝ මේ ස්ටාර් රෑන්කින්ග් එකක් දෙන්නේ නැහැ.
එතකොට අර ඔක්කොම එකතු කරලා එක වැලියු එකක්
දෙනවා. ආයි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා මේ ස්ටාර් 1 ස්ටාර් 2 කියලා ප්‍රොසෙසර් නැහැ. 3 ස්ටාර් කියලා කියන්නේ Intel Pentium වගේ ප්‍රොසෙසර් වලට. ඉතින් අනේ මන්ද මොකක් අන්දියට වෙයිද කියලා. තරුවෙන් දෙකෙන්
හැබැයි මෙහෙම එකක් වෙයි. අපේ කට්ටිය මොන ස්ටාර් ගුවත් අහයි මොකද්ද ස්පීඩ් එක.
ඔව් අපේ කට්ටිය
ඒක ටික හොයයි.
ඔව් අර කලින් කිව්වාගේ තරු 6 ඒවා නැද්ද අයිය කියලා අහයි ඉතින් කඩේ. ඊයගේ තමයි මේ ඉතින් ඒක පොඩ්ඩක් කියන්න ඕනේ කියලා එතන.
ඔව් මේ ප්‍රොසෙසර් ගැන කතා කරාම ගාලින්ග මතක් වුනේ මේ. අපෙන් ප්‍රශ්නෙකුත් අහලා තියුනේ දැත්තන මේ ස්වාමින්වහන්සේ කෙනෙක් අහලා තියුනේ.
ඔව්.
මේ කම්පියුටර් එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන මොනවද කියලා නේ.
ඔව්. එයා ඒ වගේම තිල්න මම හිතන්නේ මේ ප්‍රශ්න උදාර කියලා බලලා තිබ්බා මේ තිල්න එකේ තිබ්බනේද එයාගේ අවශ්‍යතාවය ස්වාමින්වහන්සේගේ අවශ්‍යතාවයන් කියලා. ඒක ගැන පොඩ්ඩක් තිල්න විස්තරාත්මක කිව්වනම් මම හිතන්නේ ස්වාමින්වහන්සේට ඒක පරිගණකේ ගන්නකොට උපකාර වෙන්න පුළුවන්.
ඔව් මම හිතන්නේ මේ හම්දුරන්ට ඕන වෙලා තියන්නේ මේ සාමාන්‍යයෙන් කාර්යාලයක වැඩ කරන ඒවා කියන්නේ මේ high end gaming ඒ වගේ කම්පියුටර් ගන්න මේ කාර්යාලයක වැඩ කරගන්න පුළුවන් ඒ වගේ පරිගණකයක් ඕනෙලා තියෙන්නේ.
ඒ කියන්නේ තිල්ලගේ රෙකමෙන්ඩේෂන් හරියන්නේ නැති මේ gaming computer ගන්න.
දැන් කාලෙක ඉතින් මේ කාර්යාලයකට ගන්නවා නම් කම්පියුටරේ motherboard එකේ අපිට ඕන හුඟක් දේවල් onboard වෙනවනේ. ඒක නිසා සෑහෙන ලේසි දැන් මේ පරිගණකයක් ගන්න ගියාම සවුන්ඩ් කාඩ් එක VGA LAN ඔක්කොම වගේ onboard තියෙනවා දැන් motherboard වල. ඔව් කාර්යාලේ පාවිච්චි කරනනම් හොඳටම ඇති ඒ වගේ motherboard එකක් ගත්තම
මං හිතන්නේ අපි නිකන් තේරන විදිහට කිව්වොත් එහෙම තිල්න සාමාන්‍යයෙන් ඔය මේ dual core වගේ processor එකක් තියෙන ඒ කියන්නේ megahertz 2 gigahertz දෙකකට වැඩි RAM එක නම් මම පෞද්ගලිකව කියන 2GB වගේ තියනනම් හොඳයි කියලා. ඔව් අනේ ඔව් එතකොට CD රයිටර් එකක් වගේ හරි DVD දැන් ඇත්තටම DVD රයිටර් එකක් ගන්නද ලොකු ගාණක් යන්නේ CD අඩු ගානේ DVD combo drive එකක් ඒ කියන්නේ DVD ROM එකක් සහ CD රයිටර් එකක් එක්ක සාමාන්‍යයෙන් all on board mother board එකක් එක්ක පරිගණකයක් ගත්තොත් අලුතෙන්ම ගත්තොත් මිල රුපියල් 25000 30000 අතර වගේ වෙයි මොන්ටර් එක නැතුනේ දෙල්ල
ඔව් ඒක
මොන්ටර් එක නැතුව
ඔව් මොන්ටර් එකක් ගත්තොත් LCD ගැන කතා
කරමු මොන්ටර් එක ගන්නෙත් ඉතින් ඔව් LCD එකක් ගත්තොත් අනාගතේට නම් මොකද මේ සෑහෙන විදුලිය ඉතිරි වෙනව නේද?
ඔව් අනිත් එක ගානක් දැන් ගොඩක් අඩුයි.
ඒක තමයි ගොඩක් අඩු වෙල් නේද?
ඔව් දැන් 15 inch එකක් වගේ ගන්න පුළුවන් රුපියල් 13000කට විතර. මම දැක්ක 17 inch වගේ තියෙන රුපියල් 13000යි 14000යි. එතකොට 19 inch wide එකක් ගන්න පුළුවන් ඒ 16000කට විතර. මම කියන්නේ මේ ViewSonic Samsung වගේ brand. ඉතින් ඒක නිසා මම හිතන්නේ රුපියල් 35000ක් 40000ක් වගේ වෙනකොට හොඳ පරිගණකයක් ගන්න පුළුවන්. ඊට අමතරව අහලා තිබ්බා යාට ඒ ස්වාමින්වහන්සේට මේ ගන්න ඕනේ කියලා printers අගියා. printers ගන්න ඕනේ ඉතින් ගොඩක් දේවල් print කරනවා නම් laser print එකක් වගේ ගන්න පුළුවන් නම් හොඳයි.
අනිත් එක ගන්නකොට අනිත් සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳ මේ තැනකින් ගන්න ඕනේ. මොකද මොන හරි දෙයක් උණයන් පස්සේ ගිහිලා බාර දෙන්න පුළුවන් තැනකට.
ඔව් අඩුවෙන් දෙන පළියට ගන්න.
ගෙච්චර වරන්ටි එක තමයි බලන්නේ.
printer වලක් ගණන් ගොඩක් අඩු වෙලා නේද?
මේ laser printer එකක්
සාමාන්‍යයෙන් කියන්නේ මේ කාර්යාලයක පාවිච්චි කරන්න පුළුවන් laser printer එකක් 13000කට 14000කට වගේ ගන්න පුළුවන්.
14000කට වගේ ගන්න පුළුවන්. මොකද bubble jet වගේ කියන්නේ color printers ගත්තාම ප්‍රසිද්ධින් ගොඩක් print outs ගන්නවනම් මේ මේවා cartridges වල මිල ගොඩක් වැඩි.
ඔව්.
ඒ කියන්නේ එක පිටුවක් print කරන යන මේ මිල සමහරවල් රුපියල් 20 30ට වගේ වෙන වෙලාවල් තියෙනවා මේ cartridge වල ගණන්. සමහරවල්ට printer එක වෙන්නේ 5000 6000ක් විතර කාට්‍රිජ් එක දාන්න
ගියාම 3000ක් විතර
3000ක් විතර යන කාට්‍රිජ් එක දාන්න. ඉතින් මේ කාට්‍රිජ් එකෙන් ගන්න පුළුවන් කොලත් සමහරවිට 50-60ක් විතර.
සමහර අය කාට්‍රිජ් නොදා අලුත් print එකක් අරගෙන.
ඔව් ඒ වගේ. ඒක නිසා ස්වාමීන් වහන්සේට කියන්නේ ලේසර් බ්ලැක් ඒ කියන්නේ ඇත්තටම කලසුදු ඒකේ print කරන්න පුළුවන්. ගන්න පුළුවන් නම් ගොඩාක් print out කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය සමහරවල් print out එකකට යන මිල 750කටත් අඩු වෙන අවස්ථාවල් තියෙනවා. රුපියල් 150 750 අතර වගේ කියන කොලේ වියදම නැතුව print out එක සඳහා යන වියදම් මේ වගේ තමයි වෙන අනික කල්පවැත්මත් ගොඩක් වැඩි.
කියන්නේ laser එකට යන එක හොඳයි කියලානේ.
laser එකට යන එක අනික printer ල quality එකුණත් වැඩි. ඒක නිසා හොඳයි.
කලර් එක ගණන් වැඩිද?
laser කලර් එකක් නම් ගණන් වැඩි. අනික එච්චර සාර්ථකත්වයකුත් නැහැ කියලා මට හිතෙනවා. මේ දන්නනේ බුද්දගෙන අපේ office එකෙත් laser කලර් වගේක් තියෙනවා.
ඔව්.
හැමතිස්සෙම ගැටලු ඒවැමතු වෙනවා. print out වල ඒ කියන්නේ ටෝන පාවිච්චි ගොඩක් වැඩි. ඒක සමහරලාට ඒ කලර් එකේ print out ගත්තාම ඒක print එකක රුපියල් 20කට කිට් වෙන්නේ මිලක් වගේ වැය වෙනවා.
නේද මේ color print out ගන්නවා නම් මේ bubble jet එක photo quality printers තියෙනවනේ ඒව ගොඩක් හොඳයි නේද?
ගොඩක් හොඳයි. සමහරලා ලේස් එකට වඩා හොඳයි.
හොඳයි මේ හොඳ paper එකක් දාන්න ඕනේ
බෑ. ඔව් ඒ කියන්නේ photo quality photo එකක් ඔය ගන්නවා bubble jet එක ඒක සඳහා වෙනම හදපු කොළ දිනවා photo quality papers කියලා. ඒ paper එකක් දැම නැත්තනම් සාමාන්‍යයෙන් print කරන තැනක ගත්තා හා සමානව print out print එකක් එනවා. කිල්ලට තව මොන හරි එකට ඇඩ් කරන්න දේවල් තියෙනවද?
මම හිතන්නේ ටික තමයි ගන්න තියෙන්නේ. keyboard mouse නැති සාමාන්‍ය එකම විදිහක දේවල් නේ තියෙන්නේ.
ඔව් ඉතින් අනික මේක කාර්යාලයක වැඩ හින්දා මේක ගැන ලොකුවට හිතන්න එපා. memory එක ගැන තමයි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ටිකක් memory වැඩි වෙන තියෙන පරිගණකයක් ගත්තා නම්
ඉතින් ඕමෂන් gigabyte දෙකක්වත් ගන්න.
ඔව් 2GB කියන්නේ ඇත්තට දැන් හරිම අඩු මිලක් යනවා. මම හිතා රුපියල් 6000ක් යන 2GB ගහන්න පුළුවන් DDR2 උනා.
අනිත් එක මේ hard disk එක ගැන ඇත්තට වද වෙන දෙයක් නැහැ නේ.
ඔව්. warranty එක ගැන තමයි පණ ඊළඟ සැලකිලිමත් වෙන්න ඕනේ. කඩේ ටිකක් දාන්න කරන කඩයක් නම් ටිකක් කාලයක් තියෙන එකක් නම් ගොඩක් හොඳයි.
මේ අපේ ස්වාමින්වහන්සේට මේ සෑහීමකටපත් වෙන්න පුළුවන්.
ඒ ස්වාමින්වහන්සේ කියලා තිබ්බ කොළඹින් ගන්න නම්
කොළඹින් ගන්න ඕන නම් ඉතින් Unity Plus තමයි නේද තියෙන්නේ.
ඔව්. Unity Plus ආවම ඉතින් option ඉතින් ගොඩක් තියෙනවා. අපිට ඇවිදලා බලලා මේ එක දැනීම ගන්න
නැතුව ස්වාමින්වහන්සේට දන්න කෙනෙක් එක්කන් යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම දැක්කා අපේ Google සමූහයේ කට්ටිය කියලා තිබ්බා ළඟපාත ඉන්නා ඉන්නවා. ඉතින් ස්වාමින්වහන්සේට AI-ට ලිපියක් යවලා AI-ක් සම්බන්ධ කරගෙන එහෙම ගිහිල්ලා ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි. මොකද දන්න කෙනෙක් කියන්නේ ඒක.
ඔව්. ඒකම නේ කියන්නේ නේද කලින් මේ මේ ස්වාමින්වහන්සේ කෙනෙක් අපෙන් ප්‍රශ්න අහ පළවෙනි වතාවනේ.
ඔව්. ඒක ගැන සතුටුයි. ඒක තමයි අපිට සතුටුයි. ඉතින් ආයි ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේට අහන්න පුළුවන්. අපි ඒකට පුළුවන් විදියෙන් උදව්වක් කරන්නම් ඒකට පිළිතුරු දෙන්න උත්සාහ කරන්න.
අපි එහෙනම් ආයි ප්‍රශ්න වලට යමු එමු. මේ අපි කියන්න හදපු රොයිලි ප්‍රනාන්දුගේ ප්‍රශ්නය අහමු. මේ එයා ඉතාලියේ ඉන්නවා කියලා තියෙන්නේ. එයා කියන මේ Windows Vista Home Edition එකද එයා පාවිච්චි කරන්නේ. Home Basic එක. මේ ඒක මේ Italian language වලින් තියෙන Windows version එකක්ද?
ඔව්.
ඒකම දැන් එයාට keyboard text input එක English වලට මාරු කරගන්න පුළුවන්ලු. Language settings ගිහලා.
ඔව් ඒක ගැටලුවක්.
එතනින් මාරු කරගන්න පුළුවන්. හැබැයි මේ interfaces වල එහෙම එන දේවල් දාගන්න පුළුවන් විදිහක්, يعني English වලට මාරු කරගන්න පුළුවන් විදිහක් අහනවා. මේ මොනවා ලැන්ග්වේජ් පැක් එකක් තියෙනවද කියලා එකට.
ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා බුද්ධික. මේ මොකද Vista Home Basic එකට මේ අර মালටි යූසර් ඉන්ටර්ෆේස් පැක් එකක් MUI එකක් දෙන්නේ නැහැ. ඒකට ඇත්තටම තියෙන්න ඕනේ, ඒ කියන්නේ මේ ලැන්ග්වේජ් පැක් එකක් කියන එක මේක Vista Ultimate හරි Vista Enterprise කියන දෙකට විතරයි මේගොල්ලෝ දෙන්නේ. ඉතින් ඒක නිසා එතනදී පොඩි ගැටලුවක් එනවා.
මේ මේක ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ මේ ලැප්ටොප් එකක් එහෙම ගන්නකොට Vista මේ Home Basic එක තමයි හම්බ වෙන්නේ නේ.
ඔව්. හැබැයි යාට පොඩි දෙයක් කරන්න පුළුවන් මේ Vista Language Interface Pack කියලා එකක් තියෙනවා. මේ Interface Pack එක නම් මේ Vista Home Basic එකට දාන්න පුළුවන්. ඒ උනට 100ට 100ක් මේක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් වෙන්නේ නැහැ. සමහර commonly use areas වගේවා ඉංග්‍රීසි වලට හැරෙනවා.
කාරණේ එක නොමිලේ ලබා දෙන එකක්ද?
ඒක නොමිලේ ලබා දෙන එකක්. ඒකට යන්න ඕනේ Microsoft ටාගේ local language website එකට ගිහිල්ලා ඒකෙන් download කරන්න පුළුවන්. අනික පොඩි මං හිතන්නේ මෙයාට නම් මේ ගැටලුවක් එන්නේ නැහැ. මේක genuine copy වල විතරයි වැඩ කරන්නේ Windows.
එහෙනම් අපි link එකක් දාමු ඒකට.
ඔව් ඒක link එකක්
දාමු. මේ ඒක මං හිතන්නේ සෑහීමකටපත් වෙන්න පුළුවන් වෙයි. මේ දැන් ultimate edition එකකට මේක upgrade කරගන්න නැතුව ඒ වගේ දෙයක් හරි තියෙන එකනේ.
ඔව් එක උපදේශයක් දෙන්න පුළුවන් හොයාගන්න පුළුවන් නම් ඉංග්‍රීසි copy එකක් මේ home basic එකක් අර serial එක දාලා පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට.
ඔව් ඊළඟට ප්‍රනීත් අහලා තියෙන ප්‍රශ්නයක්. එයා අහලා තියෙනවා Microsoft Outlook account එකක් හදාගන්නේ කොහොමද කියලා.
ඔව් ඒක නම් මම හිතන්නේ account එකක් හදාගන්නේ කොහොමද කියලා වන් තායි ප්‍රශ්නයක් තියෙන. එයාගේ email සේවාදායකයා කවුද කියලා.
ඔව්
ඉතින් ඒක නිසා
ඒක depend වෙනවා නේද මේ. ඔව් ඒ කියන්නේ එතනට ඒ කියන්නේ account එකක් හදනකොට දාන values එහෙම සේවාදායකයාත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඔව්
උදාහරණයක් ගත්තොත් එයාට Gmail වගේ එකක් Outlook වලට හදාගන්න පුළුවා.
එයා පටලවගෙන නැතින Outlook කියන්නේ email දෙන මේ දැනක් නෙමෙයි.
ඔව් එහෙම නැත්නම් Tamanta Microsoft Live account එක, ඒ කියන්නේ Hotmail, Live ඒ වගේ account එකක් තියෙනවනේ ඒකත් Outlook වලට setup කරගන්න
පුළුවන්. SLT වලින් දෙන එකක් වෙන්න පුළුවන් නේ.
හැබැයි උදා මේ දෙකම හරි පහසුයි. Gmail නම් Gmail අයගේ help එකට ගියාන pop3 යටතේ තියෙන මේක configure කරගන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ පැහැදිලිව දාලා තියෙනවා.
කලින් අපි මේ link එකක් දාමු මේ Gmail කොහොමද outlook එක සම්බන්ධ කරගන්නේ
කියලා.
එතකොට මේ යාට වැටහීමක් එයි අනිත් දේවල් වුණත් මොන මොනවද දාන්න ඕන
කියලා. ඔව් ඇත්තටම මේ hotmail වගේ කරන්න හරියම පහසුයි බුද්ධික. ඒගොල්ලන්ට කියන්න තියෙන සේවාදායකයා hotmail කියලා විතරයි. ඒක auto configure කරගන්න යාගෙන් අහන email address
එක සහ password. ඔව්
හැබැයි එතෙන්ටි පොඩි ගැටලුවක් තියෙනවා. මේක අර ගොඩක් වෙලාට online connect වෙවි තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ පොඩි පොඩි ගැටලු තියෙනවා.
ඔය hotmail, gmail සහ yahoo mail බෑ නේද?
තාම yahoo pop3 නොමිලේ දෙන්නේ නැහැ. pop3 හරි imap වගේ එක ඒකට ගෙවල් මුදල් ගෙවන්න
ඕනේ නේ.
අමිල අහලා තියෙනවා තව ප්‍රශ්නයක්. BitTorrent වල download speed එක වැඩි කරගන්නේ කොහොමද කියලා. torrent ගැන අපි කලින් දවසකත් කතා කරානේ. ටිකක් දීර්ඝ
විදිහට කතා කරා. ප්‍රශ්නයක් තමයි.
ඔව් download speed එක වැඩි කරගන්න එකක් තමයි මේ high speed ඉතින් link එකක් ඕනේ.
දැන් අනිත් තියෙන ප්‍රශ්නේ තමයි හුඟක් අය අලුතෙන්ම එන film එකේ අලුතෙන්ම එන දේවල් download කරනකොට හැමෝම download කරනවානේ. එතකොට කොහොමත් ඒකේ speed එක අඩුයි.
නෑ හැමෝම download කරනවා නම් හර්ෂ speed එක වැඩි.
නෑ මං කියන්නේ මේ අර seed අඩු වෙලා leech එක
ලියනොත් publish කරන වෙලාවෙම වගේ download කරනවා
නේද? සාමාන්‍ය අනිත් එක තමයි මේ තමන් download කරපු ගාම මේවා මකලා දානවා නම් upload දෙන්න නැත්නම් එතකොට torrent client එක විසින් මෙයාට ලොකු speed එකක් ලබා දෙන්නේ.
එකම ගානේ මේ ගොඩක් දෙනෙක් කරන එක තමයි මේ අප්ලෝඩ් ස්පීඩ් එක බිඳුවට දාලා ඩවුන්ලෝඩ් එක අන්ලිමිටඩ්.
එතකොට කොහොමද ඩවුන්ලෝඩ්
කරන්නේ? ඩවුන්ලෝඩ් ගොඩක් වේගෙ අඩු වෙනවා. ඉතින් අඩුම වශයෙන් මම නම් කියනවා කිලෝබයිට් එක ඒ කියන්නේ KBPS 10කට වඩා වැඩි කළ යුතුයි කියලා.
කලින් මේ මගේ අත්දැකීම් අනුව නම් මම දැන් ADSL home package එකක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ 512 ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. ඒකෙදි මම දාලා දෙන්නේ 8 තමයි දාලා දෙන්නේ අප්ලෝඩ් ස්පීඩ් එක.
ඔව්
download එක unlimited දාලා තින්නේ ඒ වෙලාවට මම හිතන්නේ 52 kbps වගේ වෙනකම්ම මේ යනවා torrent
එක. සාමාන්‍යයෙන් ADSL 2MB එකක දානකොට බුද්ධික මම දාන්නේ download speed එකම 184ක් 190ක් kbps ඒ කියන්නේ k capital kilobytes per second දාලා තියෙන්නේ. upload එක 20ක් විතර දාලා තියෙන්නේ. මට 180ට මේනවා. මොකද මම ඒ පොඩ්ඩක් අඩුවෙන් දාලා තියෙන මං එලියෙන් connect වෙන machine එකට. මේ පොඩ්ඩක් අර එතන පොඩි ටොලරන්ට් එකක් තියෙන්න ඕනේ ඉන්නේ එහෙම කරන්නේ. ADSL 4MB කේ නම් 350ත් 360ක් 400ට වැඩි වෙන ලාඩ ගොඩක් කරලා ඩවුන්ලෝඩ් වෙනවා බුද්ධික.
මේ කාලින්ග මම හිතන්නේ ඩවුන් අප්ලෝඩ් එක බින්දුවට දාන්නේ ගොඩක් කට්ටිය මේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන අතරේ වැඩ කරන්න කියලා හිතාගෙන තමයි ඔක් කරන්නේ. ඒක කරන්න බෑදද? මම ඩවුන්ලෝඩ් එක අන්ලිමිටඩ් කියනවා.
වැඩ කරන්න සහ
ඔව් ඒ කියන්නේ මේ ඩවුන් ලින්ක් එක මේ මැක්සිමම් යූස් වෙන වෙලාවෙදී අප් ලින්ක් එක තිබුණා කියලා වැඩක් වෙන්නේ නැහැ.
වැඩක් වෙන්නේ
නැහැ. සමහර
එක තමයි මේ ගොඩක් අය කරන වැඩක් මේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරෙච්ච ගමන් මේක අර සීඩ් කරන්න නැතුව මකලා දානවා. එතකොට ටොරන්ට් එකේ තියෙන ස්ටැටිස්ටික් එක අර 1 to 5 ෂෙයා කරේ නැත්නම් එයා ඔයාලට දෙන ප්‍රයොරිටි එක අඩු කරනවා මේ ට්‍රැකර්ස්.
ඔව්
නේද තිල්ල?
ඒකනේ මේ BitTorrent වගේ ඩවුන්ලෝඩින් මැනේජර්ස් වලම තියෙන.
ඔව් ඒක ඇත්තට මේක කරන්න එක හොඳක් තියෙනවා. මොකද තමන් අනුන්ගෙන් ගත්තා වගේම තමනුත් ඒ අයට ආපහු තව කෙනෙක්ට ලබා දෙන්න ඕනේ කියලා මම නම් සාමාන්‍යයෙන් මේ
වගේ මේක
ඔව් තිල්න
මේ කමියුනිටි ගන්න නිසා මේ හැමෝම ෂෙයා කරගන්න වැඩක් නෙමෙයි මෙතන තියෙන්නේ.
මොකද කවුරුත් අප්ලෝඩ් කරන්න නැත්නම් අපි ඩවුන්ලෝඩ් කරන්න බෑ.
ගන්නා වගේම දෙන්නත් ඕන.
ඔව් මම නම් සාමාන්‍යයෙන් 1 to 5 කියන එක අනුගමනය කරන මට නම් කවදක්වත් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනකොට මේ කවදාකවත් ගැට්ලොක් කරලා නැහැ ස්ලෝ ස්පීඩ් කියලා. මොකද මෙතන උඩින් වේගයක් මට ලැබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔය TV series එකම ඩවුන්ලෝඩ් කරන ගොඩක් වෙලාට 200න් එහා පැත්තේ වේගයක් එක ඩවුන්ලෝඩ් එකකට එනවා.
එකම මේ ඩවුන්ලෝඩ් එක يعني ටොරන්ට් සර්ච් කරාම ගොඩක් එනවනේ. එකම දේ ගොඩක් සයිට් වල ට්‍රැකර්ස් වලින් තියෙනවා. ඒකෙදි මේ සීඩ්ස් වැඩි එකක් තෝරගන්නවා නම් තමයි හොඳ
නේ. ඔව් සීඩ්ස් අඩු වුණා වෙන්නේ තමට ලැබෙන වේගය අඩුයි. හැබැයි බුද්ධික මේ අර 1 to 5 එක ෂෙයා
කරන සීඩ්ස් සීඩ්ස් වගේම මේ ඒ රේෂියෝ එක තමයි බලන්න ඕනේ. සීඩ්ස් වි ලීච් අතර රේෂියෝ එක
ඒ කියන්නේ සීඩ් 10යි සීඩ් 10ක් දිනනවා ලීචර්ස්ලා 20කට වැඩි වගේ ඉන්නනම් වැඩක් නැහැ. මොකද අප්ලෝඩ් කරන ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරන වැඩ අප්ලෝඩ් කරනවා.
මේ ගොඩක් සයිට් වල මේ ඕක වැටෙනෝ නේද? කලර් එකකින් කොළපාට වෙලා තියෙනවා මේ හොඳට තියෙනවා.
ඒ කියන්නේ මේ හොඳම වැඩේ දැන් මම නම් කියන්නේ මම හරි සර්ච් කරලා ටොරන්ට් සයිට් එකේ මේ සෝට් කරනවා සීඩ්ස් වලින්. ඒතර උඩට මේන එක ගොඩක් වෙලාවට සීඩ් වැඩි ලීචස් අඩුයි.
මේ ලීච් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න
පුළුවන්ද? ඔව් මම දැන් තිල්ලා ඔකට හරියන්නේ හොඳට.
ඔව් ලීචර්ස් කියන්නේ දැන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන කට්ටිය තමයි ලීචර්ස් විදිහට පෙන්වන්නේ.
සීඩ් කරනවා කියන්නේ
සීඩ් එකක් කියලා කියන්නේ ඇත්තනම් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා එයාගේ ළඟ ටොරන්ට් එකේ තියෙනවා. නමුත් ඒගොල්ලෝ ටොරන්ට් ක්ලයන්ට් එකේ ලා රන් වෙනවද නැද්ද කියන එක කියන්න බෑ.
ඔව්. මේ ඕක කීරවට මතක් වුණේ. මේ ලොකුම නිවුස් එකක් වුණා මේ මේ IT වල ළඟදී The Pirate Bay එකේ.
ඔව් ඒකමයි දැන් අර්ෂදේව දැන් මෙතනින් ආසනායට තේරෙන ඇති අර්ෂදේව අපේ මේ සතියේ වැඩසටහන අහල් නැහැ කියලා. ඒක නිසා ඒක
ආර්ජ ඇත්තනම් අපිට එනවා කියලා එන කනුවක් තිබ්බේ නේද?
ඔව් ඇත්තනම් පස්සේ කියනවා සනීප නැති වුණාද?
තාමත් අසනීපයි තේරෙන්නේ කටහඬේ.
මේ නහය වහගෙන තමයි ඉතින් අපිත් එක්ක කතා කරන්න ආශය මොකද?
මෙඩිකල් එකක් නැගෙන.
මෙඩිකල් එකක් ගෙනාවෙත් නෑ. ඉතින් කොහොම හරි පයිරට් බේ එකේ දැන් අපීල් කෝට් එකට දාලා තියෙනවා ඒගොල්ලන්ගේ මේක.
මම අද දැක්ක මේකේ මේ කතා කරපු ලෝයර්ටත් මේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා නේ.
ඔව්. ඒක තමයි. දැන් කොහොම හරි කමන්නේ ඒ ගාම් පයිරට් බේ සයිට් එක වැඩ කරනවාද දෙල්ල?
ඔව් ඒක කියලා තියෙනවා ඒගොල්ලෝ මේ ඒ කියන්නේ හදිස්සියේ හිරේට ගියත් සයිට් එක නම් මේ නවත්තන්නේ නැහැ කියලා.
ඔව්. කොහොමත් ඒ සයිට් එක එකපාරකුත් ඩවුන් වෙලා ආයෙපාරක් අප්පුණා නේද?
ඔය ඉතින් ගොඩක් වෙලාට මේ ගොඩක් රටවල් තියෙනවා මේ මේ වගේ දේවල් වැඩි හොයලා බලන්න නැති
ඉතින් මම ඒගොල්ලන්ගේ මේ අර
මෙයාගේ මේ සර්වර්ස් එතකොට තියන් ඉන්නේ මේ වගේ රටවල් වල.
ඔව් අර වීඩියෝ ක්ලිප් එකක් බැලුවා ඕනර්ස් ලම කරපු ඒගොල්ලන්ට මුලින්ම හරිනම් මේ සූ කරන්න ඕනේ Google කියලා. මොකද අපි කොච්චර දේවල් Google එකෙන් හොයාගන්නවද? Google එකට අයිති නැති දේවල්. ඉතින් ටොරන්ට් සයිට් එකක් කියන්නේ ඉතින් අනි ඒගොල්ලන්ගේ සයිට් එක ඇතුලේ මුකුත් ෆයිල් හෝස් කරලා නැහැ. ඒගොල්ලෝ නිකන් හොයලා දෙනවා කොහෙද ඩවුන්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඒ වගේ සයිට් එකක් වට හොම කරනවා කියන්නේ හොඳ නැහැ.
දෙවිදියකට කතා කරන්න පුළුවන් නේද? ඉතින් ඒක
ඔව් දෙපැත්තම තියෙනවා ඒක. ඒගොල්ලන් කියන එක ඇත්ත ඉතින්. මොකද ඒගොල්ලන්ගේ විතරක් නවත්තලා වැඩකුත් නැහැනේ.
මේම මම නම් හිතන්නේ ටොරන්ට් කියන එක නම් නවත් අනවර. මොකද ඒ සයිට් එක නැතුණා කියලා වෙන ටොරන්ට් රැක සයිට් කීයක් තියෙනවද නේද තිල්ල?
ඒගොල්ලන් කරේ බය කිරීමක් නේද? ගොඩක්.
ඔව් මේක ඇත්තටම හිතන්නේ ගොඩක් කලන්න මට හිතනවා මේ ඊළඟ කෝට් කේස් එකේදී මේගොල්ලෝ දිනයි කියලා.
අපි මේ ඊළඟ ගැටලුවට යමු. අපි IT බුද්ධික තමයි ඊළඟ ප්‍රශ්නය යොමු කරලා තින්නේ.
ඔව්.
අපි යාළුවා හැමදාම.
ඔව්. අද ප්‍රශ්න දෙකක්ම දිනවා නේද?
අතන අපි හොඳම රසිකයා හැටියට එයාට
එයා අහලා තියෙනවා මාව කරදරයක් වෙයිද දන්නේ අයියෝ කවදාවත් කරදරයක් වෙන්නේ
නැහැ. කරදරයක් වෙන්නේ නැහැ. අතන මම හිතන්නේ අපේ නම්බර් 1 රසිකයා කියලා කියන බලා මොකද මන්ද අපි පටන් ගත්ත දා ඉඳන් අපිට අතන හැමදාම වගේ ප්‍රශ්නයක් අහලා නේද අපිට ඒ වගේම සුබපැතුම් මුල් දවස්වල හැමදාම වගේ ආයුවා නේද බුද්ධික.
ඔව්.
ඇත්තනම ඒ ගැන අපි ගොඩක් සතුටුයි මේ බුද්ධිකත් එක්ක මේ වගේ කෙනෙක් අනික බුද්ධික වැඩ කරන්නේත් අපේ හමුදා සේවයේ නේද?
ඔව් ආරක්ෂක සේවයේ
ආරක්ෂක සේවයේ වැඩ කරන්නේ. ඉතින් ඒ අයටත් අපි අපේ කෘතඥතාවය පළ කරනවා.
ඔව්.
එයා ගැටලුව දින කාලින්ග මේ Windows OS එක දින computers වල එයාගේ ගොඩක් office එකේ තියෙන්නේ මේ සමහර වෙලාවට මේ හිටපු ගමන් user name password දීලා log වුණාට පස්සේ log off වෙලා යනවා automatically.
ඔව් මේක නම් virus එකක් බුද්ධික. අනිත් එක තමයි මේ මේක ගොඩක් එන්නේ බුද්ධික මේ අර log මේ windows activation crack කරනවානේ බුද්ධික. activation crack කරනකොට මේ log on exe කියන එක පොඩ්ඩක් ඒකල වෙනස් කරනවා. ඉතින් මේක මේ එක්තරා patch level එකකදී මේකේ පොඩි ගැටලුවක් එනවා මේ login වෙන්නේ නැහැ බුද්ධික. මේක ආයි log out වෙනවා. ඉතින් කරන්න ඕනේ අර user profile හැදෙන directory එක මකන්න ඕනේ බුද්ධික.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් SQL නම් document
settings වල ගිහිල්ලා ඒ user directories ටික මකලා දැම්මට පස්සේ ආයි log වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා බුද්ධික.
මේ එකම තව එයාගෙම ගැටලුවක් තියෙනවා මේ සමහර පරිගණකවල මේ Windows වලට log වුණාට පස්සේ desktop එකේ නැහැලු mouse pointer එක විතරක් තියෙනවලු. මේ stuck වෙලත් නෙමෙලු computer එක.
මේකත් අර ගැටලුවම තමයි.
ෆයිල් කරප්ට් වෙලා වගේ නේ.
ෆයිල් කරප්ට් වෙලා තදා මේක වෛරස්.
වෛරස් කියන්නේ ගොඩක් වෙලාවට අර එක්ස්ප්ලෝරර් ප්‍රොසෙස් එකට ඇටැක් කරාම වෛරස්
මේ ප්‍රශ්න අනික මෙතන මේ මෙයාගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේකල මේ තාමිනේ සර්විස් පැක් 2 කියන එකේ. ඉතින් සර්විස් පැක් 2 එකට 3 දාගන්න. මොකද මේ කට්ටිය ගොඩක් වෙලාවට මේ හැමදෙස්සෙම උත්සාහ කරන දේක් තමයි මේ ඇන්ටිවෛරස් ඉන්ස්ටෝල් කරලා මේ තියෙන වෛරස් වලින් මුදෙන්න බලනවා. ඉතින් අර ඇත්තනම් මේ වෛරස් එකක් වැඩ කරන්නේ OS එකේ හරි ඇප්ලිකේෂන් එකේ හරි තියෙන vulnerability එකක් හරි වරදක් නිසා මේ වරද හදන්න තමයි ඇත්තනම් මේ සර්විස් පැක් එකක් හරි පැච් එකක් හරි එවන්නේ.
ඔව්.
ඉතින් කොච්චර ඇන්ටි වෛරස් දැම්මත් කොච්චර වෛරස් ස්කෑනර්ස් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ මේ වරද මේ ඇප්ලිකේෂන් එකේ තියෙනකම්.
අනිත් එක සර්විස් පැක් එකක් කියන්නේ හැමදාම වෙන පැචස් ටික එකතු කරලා හදන එක බන්ඩල් එකක්
නේ. ඒක නිසා හැමතිස්සෙම පරිගණක මේ අප් ටු ඩේට් තියාගන්න නැති හින්දා තමයි මේ අපේ හැම ගොඩක් අය මේ වෛරස් කැඩලා තියෙන බුද්ධික ඒකයි. ඇත්තනම් පරිගණක හැමතිස්සෙම මේ අප්ඩේට් කරලා තියෙනා නම් වෛරස් එක පරිගණකට ආවත් වැඩක් වෙන්නේ නැහැ. මොකද අර වෛරස් එක ගොඩක් වෙලාවට ඇක්ටිවේට් වෙන්න ඕන වල්නරබිලිටි එක කියන්නේ සිදුර ඒ
වහලා තියෙනවා.
වහලා තියෙනවා.
ඔව් ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා මේ වින්ඩෝස් වලදී එහෙම ඔටෝ අප්ඩේට් දැම්මම notify කරනවානේ අප්ඩේට් තියෙනවා කියලා. ඩවුන්ලෝඩ් කරන්න ඒක ඉග්නෝ කරලා දානවා.
ඒ වගේ සාමාන්‍යයෙන් දැන් මේ පොඩක් මේක හැමදාම කරන්න ඕනේ නැහැ. මයික්‍රොසොෆ්ට් සමාගම සාමාන්‍යයෙන් අඟහරුවාදාට තමයි මේ පැච් රිලීස් එක කරන්නේ. මට මතකයි අඟහරුවාද නේද?
අනිත් එක මේ ක්‍රිටිකල් අප්ඩේට්ස් විතරක් ගත්තත් කමක් නැහැ නේද?
ඔව් ඒ වුණාට මන්නම් කියන්නේ ඒක දාන එක හොඳයි කියලා. මේ ඒක අංක එක අනිත් එක තමයි මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අප් ටු ඩේට් වර්ෂන් එක පාවිච්චි කරන එක. මේ විශේෂයෙන් වයිස්පෙක් දාන්න වෙනත් කාන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකේ තමයි ගොඩක් වැඩ බග්ස්
තියෙන්නේ. පුළුවන් නම් ක්‍රෝම් හරි ෆයර්ෆොක්ස් හරි පාවිච්චි කරන්න.
නෑ නෑ එහෙම නෙමෙයි මං කියන්නේ. දැන් ඔය දැන් අපේ හිතුවට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් කියන්නේ මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක විතරයි කියලා නෑ. මේ
වෙබ් බ්‍රවුසර් එකද කිව්වේ?
වෙබ් බ්‍රවුසර් එක උනාට මේකේ ලයිබ්‍රරිස් තමයි මේ එක්ස්ප්ලෝරර්, ඒ කියන්නේ වින්ඩෝස් එක්ස්ප්ලෝරර්, ෆෝල්ඩර් බ්‍රවුසින්, ඒ වගේ වැඩ පාවිච්චි කරන මේ සේම් කම්පෝනන්ට්ස්. ඉතින් මේව අප් ටු ඩේට් නැතනම් ගොඩක් වෙලාවට අර වෛරස් ඇටැක් කරනවා අර සිස්ටම් වලට.
ඒ වගේම මේ බුද්ධි ගහලා තිච්ච ප්‍රශ්නේ මේ ඩෙස්ක්ටොප් එකෙන් නැහැ කියලා මේ ඒකෙදි දැන් මේක විසඳුමක් නෙමෙයි. ඒකට කළා බලන්න පුළුවන් මේ ඒ වෙලාවට මේ කන්ට්‍රෝල් shift escape කියන කී තුන එකතරේ ඉබුවට පස්සේ task manager කියනවා. ඒකෙදි new task කියලා බටන් එකක් තියෙනවානේ. ඒක ඔබලා explorer කියලා ගහලා enter කරාම manually explorer process එක run වෙනවා. එතකොට ගොඩක් වෙලාවට desktop එක පේන්න ගන්නවා. හේවන හැබැයි ඒක විසඳුමක් නෙමෙයි. ඊට පස්සේ මේ අයින් කරගන්න.
අපි අර කලින් කියනවා වගේ අර malicious software removal tool එක Microsoft සාගෙන් download කරලා ඒක run කරලා බලන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට මේ virus වලින් ගන්න හානි ටික යා හදනවා. තවත් මොනවාද ප්‍රශ්නයක් තිබන්නේ බුද්ධික?
ඔව් අපේ බුද්ධික මහලා තියුණා තව
සිංහලෙනි පොඩි ප්‍රශ්නයක්
තියෙනවා. ඔව් එයාගේ දෙපාර්තමේන්තුවේ මේ අයින් දෙපාර්තමේන්තුවේ එයා යුනිකෝඩ් ප්‍රොමෝට් කරන්න පොඩි වැඩ ටිකක් කරා කියලා. ඒකෙදි ගොඩක් කට්ටිය කියන ගැටලුවක් කියලා මේ ඔෆිස් 2007 වල Microsoft Office Windows XP Service Pack 2 වල වැඩ කරනකොට මේ ටිකක් දිග ලියුමක් ටයිප් කරගෙන යනකොට මේ මං හිතන්නේ Word වල වෙන්නේ නැති මේ සිංහල යුනිකෝඩ් වලින් එකපාරටම ටයිප් කරපුව නැතුව යනවා කියලා. ඒ වෙලාවට මේ මොකුත් චේන්ජස් කරන්න නැතුව එහෙම්ම සේව් කරලා ඒ ડોකියුමන්ට් එක ඕපන් ඔෆිස් වල ලිනක්ස් වල ඕපන් කරාට පස්සේ ආපහු පේනවලු.
ඔව් මේක ඇත්තටම මේ ඔෆිස් 2007 වල තියෙන බග් එකක්. මේක මෙහෙසයි ඔෆිස් 2007 වලට සර්විස් පැක් එකක් තියෙනවා. අලුත්ම සර්විස් පැක් එකයි පැච් ටිකයි දැම්මනම් අනිත් එක මේ Windows සර්විස් පැක් 2 කියන එක ආයි මං කියන Windows XP එක සර්විස් පැක් 3 වලට කොහොම හරි අප්ග්‍රේඩ් කරන්න ඕනේ.
ඔව්
මොකද මේ වගේ ගැටලු විසඳෙන්න තමයි ඔය සර්විස් පැක් කියන ඒවා අවශ්‍ය. හැමතිස්සෙම මේ වගේ ගැටලුවක් ආපු ගමන් බලන්න software එකේ තියෙන up to dateද දැන් උදා දැන් මේක ඇත්තනම ගොඩක් ලේසියි. මොකද මේක Windows update වලට ගිහම මේ official updates උත් එයා පෙන්නනවා මේ official ට updates තියෙනවා කියලා.
Office SQL server ඒ වගේ කියන්නේ Microsoft component තියෙන ගොඩක් ඒවා පෙන්නනවා.
ඒක නිසා මම හිතන්නේ මෙතන මේ license ගැටලුවක් තියෙනවද දන්නේ නැහැ. මෙයා දාන්න නැත්තේ මේ ඉතින් එහෙම වුණොත් නම් ටිකක් ගැටලුව බැරහැරෙනවා.
දනිෂ්ක මේ මොන හරි කියන්න තියෙනවනේ මේ ගැන.
ඔව් මේ බුද්ධිය මේ පෞගි දවසක දැක්කා මේ Mozilla එකේ ඉදිරියේදී Windows 2000 ඒ වගේම Windows XP service pack 1 and echo ඒ service pack එක නැතුව තියෙන. ඒ අදාළ මෙහෙම පද්ධතිවලදී පමණක් වෙන දෝෂ සඳහා කවුහරි බග් එකක් ක්‍රියේට් කරනොත් ඒ සඳහා ඒගොල්ලෝ කටයුතු කරන්න නැහැ කියලා ඒගොල්ලෝ දැන් මේ තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ XP service pack 2 හෝ ඊට ඉහළ XP service pack 3 එක්කෝ Vista ආයේ වගේ ඒ කියන්නේ ඊතලින් උඩට තියෙන මේ ගැටලුව වලට තමයි ඒගොල්ලෝ निराකරගෙන ඒ කියන්නේ ගැටලුව වලට මේ අවධානය යොමු කරන්නේ. ඒ කියන්නේ දැන් XP service pack එකේ නැතුව එන බග් එකක් ඉතින් Vista වලත් එනවනේ. ඒකට පොඩි ඒකට අනිවාර්යෙන්ම ඒගොල්ලෝ බලනවා අර OS වලදී විතරක් එන්නේ service pack 2 වලට යටින් තියෙන වලදී ට පමණක් වෙන දෝෂ සඳහා ඒගොල්ලෝ අවධානය යොමු කරන්නේ නැහැ කියලා දැන් මේ තීරණය කරලා තියෙනවා. ඒ වගේම අර ඉස්සෙල්ලා කිව්ව එකේ අර මේ IE වල විතර නෙමෙයි මේ දැන් Firefox 2 පාවිච්චි කරන අයට මේ ඒගොල්ලෝ තරයේ අවවාද කරලා තියෙනවා මේ Firefox 2 පාවිච්චි කරන කට්ටිය දැන්ට අලුතින්ම දින 3.0.9 එක භාවිතා කරන්න කියලා. මොකද මේ හඳුනාගත් ගැටලු තියෙනවා කියලා. ඉතින් මේ සර්විස් පැක් එකේ ඉෂුව එකක් තියෙන, කියන්නේ සාමාන්‍යයෙන් අනිත් සොෆ්ට්වෙයාර්ස් වලට බලපෑමකුත් තියෙනවා.
මම හිතන්නේ මේ අපේ අහන් ඉන්න කට්ටියට හොඳ ආරංචියක්. ඒකෙන්ම තේරෙනවා මේ මොනවද මේ ගොඩක් එන්නේ කියලා නේද? සොෆ්ට්වෙයාර් වල බග්ස් එන්නේ. ඇත්තටම ඒ කියන්නේ ප්ලැට්ෆෝම් එකේ තියෙන මොනවා හරි මේ දෝෂයක් හින්දා තමයි. කින්දා ඒකේ අප්ඩේට් වර්ෂන් එකක් දාගෙන ඉන්නේ.
මොකද මේ කට්ටිය පිළිගන්නන්නේ මේ කොයි ඇප්ලිකේෂන් එකද? මේ හැම ඇප්ලිකේෂන් එකේම බග්ස් තියෙනවා. මේ මේක වින්ඩෝස් වලට අදාළ එකක් නෙමෙයි. පොඩ්ඩක් ඒකත් මතක තියාගන්න ඕනේ. මොකද ලිනක්ස් පවා අප්ඩේට් තියාගන්න ඕනේ. මම හිතන්නේ ලිනක්ස් වලත් ලයිව් අප්ඩේට් එකක් වගේ එකක් තියෙනවා කියලා. ඔව්. ඉතින් ඒක නිසා ලිනක්ස් වලටත් මේ වගේ පැචස් එනවා. මේ ලිනක්ස් දාගෙන හිතාගෙන ඉන්න එපා. මම සිකියෝ, මගේ කිසි බග් එකක් නැහැ. මේ මට වෛරස් ස්කෑනර් ඕනේ නැහැ. මට මුකුත් ඕනේ නැහැ කියලා. නැහැ. ලිනක්ස් වලත් ඇප්ලිකේෂන්ස් වල බග්ස් තියෙනවා. ඒවැය සිකියුරිටි වල්නරබිලිටිස් තියෙනවා. ඒවා අප්ඩේට් කරන විශේෂයෙන්ම අපාචි වගේ දේවල් ගොඩක් අය මේ රසලකා හැරලා ඉන්නවා. මේවා කිසි ගැටලුවක් නැහැ කියලා අවුරුදු ගණන් ඒ සර්වර්ස් ඒ විදිහට තියෙනවා. මේවට පැච් එකක් කවදක්වත් දාන්නේ නැහැ. ඉතින් දන්නේම නැතුව මේ මේවට කට්ටිය මොන හරි කළාත් යනවා. හොයා ගන්නත් බෑ. දන්නේත් නැහැ. ඉතින් ඒක නිසා හැම OS එකක්ම මේ Windows, Linux විතරනේ Mac OS පාවිච්චි කරත් හැම එකටම අප්ඩේට් එකක් තියෙනවා. මොකද දැන් ගොඩක් ඒවා live, ඒ කියන්නේ සිස්ටම් අප්ඩේට් එක ගොඩක් කරලා ලේසි කරලා තියෙනවා. දැන් Ubuntu වගේ ඒවා Fedora notification එක එළිම task bar එකේ නම මේකට අප්ඩේට්ස් මෙච්චරක් තියෙනවා. මම install කරන්නද කියලා.
කලින් අර බුද්ධි ගහපු ප්‍රශ්නෙම වගේ තව එකක් අහලා තිනවා මේ චතුමිනී කියලා කෙනෙක්. මේ එයාටත් තියෙන Windows වලදී desktop එකෙන් නෑලු. ඒ අපිට කියන්න තියෙන මේ අලුත්ම මේ service pack එක ඒ වගේම අප්ඩේට්ස් ටික දාලා මේ
මෙහෙම එන්නේ නැති වුණාම බුද්ධි කරන්න තියෙන එක අර මම කියපේක තමයි user profile එක මකන එක. මොකද මේ ගොඩාක් viruses මේ run වෙන්නේ user mode එකේ user ගේ directory එක ඇතුලේ temporary files වල. ඒක නිසා user directory එක මකවම ගොඩක් වෙලාවට මේ login වෙන ගැටලු මේ වගේ වා निराකරණය වෙනවා. ඉතින් ඒක කරන්න නම් වෙන login එකකින් log වෙලා අනිත් එකේ තියෙන user directory එක මකන්න ඕනේ. ඉතින් ඒක තමයි කියනවා. මොකද සමහරවිට මේක ගොඩක් වෙලාවට වෛරස් ඉන්ෆෙක්ට් වෙලා නම් මේ user directory මකන්න දෙන option එක disable වෙලා තියෙන්නේ.
ඔව් මේ ඊළඟ ගැටලුවට අපි යන්නේ කලින්ග හිරන්නේ තමයි කියමු කරලා තියෙන්නේ. එයාගේ Linux install කරලා තියෙන computers දෙකක් තියෙනවලු. ඒ දෙක cross cable එකකින්ලු network කරලා තියෙන්නේ. එකකට USB HSDP modem එකකින් internet connection එකක් තියෙනවලු. යහනෝ අනිත් කම්පියුටර් එකටත් ඒක ෂෙයා කරගන්නේ කොහමද? ඒක පාවිච්චි කරන්නේ කොහමද?
ඔව් මේක Windows නම් එයා මම Windows ද පාවිච්චි කරන්නේ
නෑ Linux කියලා
දේ. ඔව් Linux නම් Linux වල තියෙනවා මේ ඇත්තටම net කියලා එකක්. network address translation කියන එක configure කරන්න පුළුවන්. ඒ කියන්නේ IP tables වලට. දැන් මොකද මම HSDB එක පාවිච්චි කරන ඉඳලා මේක dial-up connection එකක් හැටියට තමයි මේ Linux වලින් detect කරගන්නේ. Linux එයා පාවිච්චි කරන්නේ මොකද්ද කියලා නෑ නේ බුද්ධික.
කලින්ද මේක මං හිතන්නේ ඒගොල්ලෝ කරන්නේ Kubuntu එක machine එකකුවේ Fedora දාපු එක machine එකකුවේ.
ඔව් ප්‍රශ්නයක් නෑ. මේක කොයි එකේ සම්බන්ධ කරලා තිබ්බත් මම IP tables වල දාන්න ඕන commands ටික අපි බුද්ධික link එකක් හරි නැත්නම් අපිම ලියලා දාමු. ඒක හරිම සරලයි. සාමාන්‍යයෙන් පෙළි 3කින් විතර මේක හදාගන්න පුළුවන්. කිසි ගැටලුවක් වෙන්නේ නෑ.
ඊළඟට සුපුන් තමයි ප්‍රශ්නේ මොකද තියෙන්නේ.
ඔය යාට ඉතින් පැහැදිලි කරනවා නම් මේක යාට හොයලා බල කරගන්න net configure කරන්න ඕනේ internet device එක ඇටියට USB modem එකේ internet dial up එක ගොඩක්ලා PVPP කියන dial up එකට තමයි net එක configure කරන්න ඕනේ. internet එක පොඩ්ඩක් search කරනන් net internet sharing Linux කියලා ගොඩක් වෙලාවට මේ වගේ දේවල් tag ගාලා හොයාගන්න පුළුවන්.
මේ කලින් ඒක කියනකොටම දැන් මේ මලින්ත අපේ මේ Skype වලින්ම අහනවා මේ ඒකට GUI එකක් නැද්ද
කියලා. GUI tools ඇත්තනම මම නම් Linux වල පාවිච්චි කරන විදියට promote කරන්නේ මොකද මේක. ඇත්තනම් පුළුවන් මලින්ත තියෙනවා GUI එකක්. ඒ කියන්නේ දැන් IP tables හදන්නේ වුණාට මේක IP tables වල ලිව්වත් peli 3කින් වගේ, ඒ කියන්නේ masquerade කියලා තියෙන්නේ chain එකක් දාලා tag ගාලා configure කරගන්න පුළුවන්.
ඔව් සොපුන්ගේ ප්‍රශ්නේට යමු.
මලින්ද කතා කරන්නේ නැතුව chat එකේ type කරලා අහන්න ප්‍රශ්නේ නේද?
ඔව් අපි අහන් ඉන්න කට්ටියක් දන්නේ නැති. මලින්ද මේ text වලින් තමයි කතා කරන්නේ ගොඩක් වෙලාවට.
ඔව් සාමාන්‍යයෙන් දැන් අපිත් එක්ක ආවත් දැන් අපි හම්බ වෙනවක් කරන්නේ හැපැති නම් SMS කරනවා. මොකද කරන්නේ කෑවද? අපි දැන් කරන්නේ මලින් තාම වෙනම computer එකක් ගාලා පැත්තකින් වාඩි කරනවා.
ඔව් එක දවසක් නම් මේ මතක ඇති නේද අනිෂ්ක මේ අර MacBook එකක් වෙන්නම ගාව මලින්ත කතා කරන්න ගත්ත එකපාරට
මලින්ත සහ
අපේ සොයා ගැනීම මේ අපේ චාම්වර්ගේ සොයා ගැනීම චාම්වර්ගේ Mac එක ගෙනාරා පස්සේ මලින්ත එකපාරට මේ පුටු වෙන්න කිව්ලා එක පටරින් අර වයින් වයින්ති ප්‍රොමෝ කෙනෙක් වගේ ටැග් ගාලා ක්‍රියාත්මක වුණා.
ඔව්. මම හිතන්නේ මේ Apple සහ මලින්ත අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. iPhone එක අතර දුන්න ගමන් මලින්තව ගැහෙන්න ගත්තා. මලින්තට ටච් වෙන්නේ නැද්ද ඔගේ iPhone
එක? ඔව් ඒකම මේ සෑහෙන දුරක් ගියාගෙන ආව iPhone එක බලන්නේ.
ඔව් ඒක තමයි. මේ තාමත් අහනවා මේ මගේ ළඟිනුත් අහන දැන් iPhone ලවා කෙනෙක්ද කියලා. මම කොහේකන ගරන්ටියක් කරදරයි කියලා. ඉතින් iPhone ගැන කතා කරනකොට මේ ලොකු හොඳ ෆීචර් එකක් iPhone එකේ ඒගොල්ලෝ හදලා තියෙනවා මේ SMS forward කරන්න බැරි වෙන්න. මේක මම හිතන්නේ ගොඩක් හොඳ ෆීචර් එකක් ලංකාවේ ආයතන.
Phone වෙන call phone call එක
කට සෑහෙන මාන්සියලා හදලා තියෙනවා.
ඔව් සෑහෙන මාන්සියලා ඒ ෆීචර් එක දාලා තියෙනවා. මම හිතන්නේ
screen එක lock කරලා තියෙනවා phone calls cut කරන්නත් බෑනේ.
ඔව් මේක අනික තව හොඳ එකක් තමයි කවුරු කතා කර call එක reject කරන්න බෑ.
ඒකත් මාරස
කරන්න ඕනේ. ඒ වගේ හොඳ ෆීචර්ස් ටිකක් ඒගොල්ලෝ දාලා තියෙනවා.
ඒ කියන්නේ ඒක මම හිතන්නේ කතා කරන අයගේ හොඳ
ඔව් කතා කරනවා කියලා දන්නවනම් රිජෙක්ට් කරන්න ඕන නම් කලින් ස්ක්‍රීන් එක අන්ලොක් කරගෙන බලාගෙන ඉන්න ඕනේ.
ආ
ස්ක්‍රීන් එක ලොක් කරලා තිබ්බොත්
ඒක කෝල් එකක් දාලා කිව්වම හරිනේ නේ මම දැන් කතා කරනවා ඒ පාරක් එතකොට අන්ලොක් කරලා තියන්න
කිව්වා. ඒ වගේ ඉතින් මට මේ දැස්සල ඉතින් හරිම සතුටේ iPhone එකත් එක්ක ඉතින් වැඩ කරනවා.
හැබැයි තිල්ල මට නම් පොඩි බයක් තියෙනවා iPhone ගැන. ඇත්තට මේ ප්‍රායෝගිකව දෙකින්ද ලැබුණා මේ iPhone එකක් තියෙන කෙනෙක් එක්ක ගමනක් කරනවා නම් අනිවාර්යෙන් පරිස්සම් වෙන්න ඕනේ.
අනිවාර්යෙන්
නේද. මම හිතන්නේ ඒකත් මෙතන ඊයේ බුද්ධි කරෙන්න මේ අපේ දෙක කතා කණ්ඩායමට ඊයේ මම හිතන්නේ මලින්තර එන්න ලැබුණේ නැහැ. අනික් අයට අද්දකින්න ලැබුණා මම හිතන්නේ.
ඔව් හොඳයි නේ ඒකත්.
මේ අපි ඉතින් ප්‍රශ්න වලට යමුනේ
ඊළඟට.
සපුන්ගේ ප්‍රශ්නේ කතා කරගෙන මම දැන් දුප්පාරක් විතර try කරානේ කියන්නේ. මේ යාලා දිනවා IPv6 වල, ඒ කියන්නේ IP version 6 වල security හැදෙන විදිය ගැන පැහැදිලි කිරීමක් කරන්න
කියලා. IPv6 කියන්නේ මේ protocol එකක් විතරයි. ඉතින් මේක IPv4 හා 6 අතර තියෙන වෙනස තමයි මේ address space එක. දැන් IPv4, ඒ කියන්නේ IP version 4 වල තිබ්බ ගැටලුවක් තමයි මේ address ප්‍රමාණය limited වීම. ඒ කියන්නේ IP තියෙන ප්‍රමාණය limited වීම. එතකොට මේ ගොඩක් IP address තියෙන ප්‍රමාණය අඩු වුණා.
classes
4කට වගේ තියෙන. ඉතින් මේකට විසඳුමක් හැටියට තමයි මේ IP version 6 ආවේ. දැන් මේ දෙක ට්‍රාන්සිට් පීරියඩ් එක තමයි තියෙන්නේ. දැන් ලෝක ඇතුලේ ගොඩක් දැන් ලංකාවේ මම දන්න තරමින් කවුරුත් ISP ල තාම IPv6 සපෝට් කරන්නේ නැහැ. ඒ වුණාට ගොඩක් කට්ටිය දැන් ISP ල මේ IPv6 වලට මාරු වෙවි යනවා. ඉතින් මේගොල්ලෝ කියන්නේ මේ IPv6 වලින් මේ ලෝකේ තියෙන හැම අංශුවකට පවා IP එකක් ලබා දීමේ
කියලා තියෙනවා. හා හන්දේ තියෙන දේවල් වලට දෙන්න පුළුවන් කියලා තමයි.
දෙන්න පුළුවන් කියලා තමයි
කියන්නේ. අනිත් එක ගන්නේ මේ මේ දෙකම එකට පැරලල් රන් වෙන්න පුළුවන්ද?
ඔව් පුළුවන්. දැන් networks හදලා තියෙන ගොඩක් IPv6 IPv4 දෙකම hybrid විදියට තමයි වැඩ
කරන්නේ. එතකොට දැන් අපි හැම කෙනාටම කවදා හරි දවසක අලුත් IP එකක් හම් වෙනවා.
ඒ කියන්නේ Tamanට IP එකක් ඇතන ගොඩක්ලා පරිගණකයෙන්ම generate කරලා දෙනවා. ඉතින් ඒ වගේ IPv6 වල security කියන එක මේ දෙකම
එක සමානයි. ඒක අදාළ නැහැ නේ.
අදාළ නැහැ security කියන එක.
වෙන layer එකක් තියෙන්නේ.
මේ protocol එක පමණයි. ඉතින් protocol එක උඩ තමන්ට කැමති layers වල layer 1 හරි මොකක් හරි security level එක firewalling ඒවා අර විදියටම සාමාන්‍ය විදියටම තමයි.
කාලෙක මම හිතන්නේ මේ IPv6 වල දැන් IP tables වගේ දාද්දී මේ වෙනම කියන්නේ config කරන්න ඕනේ.
ඒ කියන්නේ IP
වෙනමයි 6 වලට වෙනමයි.
ඔව් ඒ කියන්නේ මේ දෙක වෙනමම මේවා දෙකක් හැටියට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ වෙනම මේවා දෙයක් කියන්නේ වෙනම ප්‍රොටෝකෝල්ස් දෙයක් හැටියට. ඉතින් එතකොට මේ ප්‍රොටෝකෝල් දෙකට වෙන වෙනම ඒ security config කරනවා. ඒ කියන්නේ firewall එකක් config කරත් IPv6 වලට වෙනම සහ IPv4 වලට වෙනම config කරනවා.
කවදාද දවසක IP version 4 එක අයින් වෙලා යනවා.
නැති වෙලා යනවා. ඔව්.
මම හිතන්නේ මේ කලින් කොහෙද දක්නට ලැබුණා චීනයේ ලබන අවුරුද්ද වෙනකොට අනිවාර්යයෙන්ම IPv6 වලට මාරු වෙන්න වෙනවයි කියලා. නැත්නම් අර ඒගොල්ලෝගේ වැඩි වෙන මේ ඉල්ලුමට අනුව මේ කියන්නේ
සයිකෝබෝඩ්
වෙන ගැටලු වෙනවා. ඒ කියන්නේ දැන් ලබන අවුරුද්ද වෙද්දී ඒගොල්ලෝ IPv6 වලට සම්පූර්ණයෙන් නොගියොත් එහෙම පොඩ්ඩක් ඒගොල්ලන්ට ගැටලු සාගත වෙනවයි කියලා 2010 වෙද්දී.
ඔව් ඒක තමයි.
මේ සුපුන්ගේ ප්‍රශ්නේ තව කොටසක් තියෙන කාලින්ග මේ එයා කියලා තියෙනවා මේ Windows 2003 server එකකුයි XP client එකකුයි තියෙන වෙලාවක domain එකක් තියෙනවා. ඒ කියන්නේ activity tree එකක්. මේ domain එකට client එක add කරලා තියලා client machine එක format කරලා i add කරන්න හදනකොට add කරන්න බෑ කියලා කියනවා.
ඔව් ඒක එක get log වෙන්න පුළුවන්. machine එකට ඒ නම ලබා දීලා i add කරන්න ගියොත් මේක ඇත්තන domain control එකේ machine එක register ලා තියෙන හින්දා මේ machine එක අවශ්‍යරයක් add කරන්න බෑ. ඒ නම
මේ format කරන්න ගලින් remove කරොත් හරියනවා
නේ. ඔව් domain එක remove කරලා කරොත් හරි. නැත්තම් ඒ කියන්නේ domain administrator කෙනෙක් හැටියට නම් මේකට add කරන්නේ කිසි ගැටලුවක් නැතුව මේක ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕවරයිට් කළා.
සමහර වෙලාවට මම හිතන්නේ ඒත් එනෝ නේද ගැටලුව.
ඒ කියන්නේ බුද්ධික ග්ලෝබල් ඩොමේන් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් නම් කරන්න පුළුවන් බුද්ධික.
ඔව් ඒක මේ DNS entry එකත් මකලා පුළුවන්
ට්‍රයි කරන්න. නැත්නම් එයාට පුළුවන් ඩොමේන් කන්ට්‍රෝල් එකට ලොග් වෙලා user and computer management එකට ගිහිල්ලා computer එක එතන computer list එකේ නම තියෙනවා. ඒක රිමූව් කරන මේ ගැටල හැබැයි ඉතින් ඩොමේන් එක අප්ඩේට් වෙන අර චුට්ට ලාක් යනවා ඊට පස්සේ ඇඩ් කරන්න පුළුවන්. ගොඩක් වෙලාට ඇඩ්මිනිස්ට්‍රේටිව් ප්‍රිවිලේජ් account එකෙන් මේක කරාන මේක හරියනවා.
කාලින්ග මේ ප්‍රශ්න නම් ඉවරයි නේ අද අපිට ලැබිලා තියෙච්ච.
ඔව් ප්‍රශ්නත් ඉවරයි මේ මොනාරි තියනද මේ තිල්ල මුල් කාලේ ඔයගොල්ල ගේම් වල මොකද නිවුස් කිව්වේ නේද?
මේ දවස්වල ඉතින් මේ වැඩත් එක්ක ගේම්ස් වලට වෙලාවක් තිබ්බේ
නැහැ. අලුත් ගේම්ස් නම්
මම නේ මොකක්ද දෙන්න මේ Need for Speed Most Wanted එකේ network එක 4 දෙනෙක්ට වඩා ගහන්න බැරි.
ඒ co-op එකේ තියෙනවා නේ ඒ limitation එක. ඒක ඒ කියන්නේ මෙහෙමනේ ගේම්ස් වල තියෙන TDM කියලායි co-op කියලායි mode දෙකක් team death match කියලා වගේ තියෙන ගොඩක් වෙලට racing games වල නෙමෙයි. ඔය මේ shooting games වල. ඒ වගේ ගොඩක් කට්ටියට ගහන්න පුළුවන් මේ racing game තියෙනවා තිලින මේ හතර දිනකට
ඉඳන් ඊට පස්සේ ආපු ඒවයි පුළුවන් most wanted එකේ නම්
අමාරුයි නේ.
හතර දිනකටයි පුළුවන්.
Underground එහෙම පුළුවන්.
Underground එකේ මට හරියට මතක නැහැ.
ඔව් එහෙනම් ඉතින් අද වැඩසටහන ඉවර කරමුනේ.
ගොඩක් ප්‍රශ්න කතා කරානේ.
ඔව් අද ඉතින් ප්‍රශ්න දිනවා ගොඩක්නේ.
ප්‍රශ්න ගොඩක් තිබ්බා කියන්නේ අද තමයි මම ඉතින් ඉවරනකම් ප්‍රශ්න ටිකට උත්තර දුන්න දවස නේද?
ඔව්.
මේ එහෙනම් කට්ටියටම සුභ සතියක් කියලා ප්‍රාර්ථනා කරන් සුභ ඡන්දයක්.
ඔව් ඡන්දනේ.
ඒක තමයි ඇත්තටම මම නම් හිතන්නේ ටික දාන්න අවස්ථාවක් තියයි කියලා කට්ටියට.
ඡන්දේ
අහන අතරේ ටික කතා හමු එහෙනම්.
ඔව්.
චන්ද්‍ර ප්‍රතිපල කියන ගමන් ටික කතා
හමු. ඔව්. ටික කතා සජීවි චන්ද්‍ර ප්‍රතිපල කාෂයත් තැන් කරන්නේ.
අපි එන අවුරුද්ද වගේ බලමු එහෙම කරන්නේ.
ඔව් ඒක තමයි. තවත් අපේ පොඩි අදහසක් තියෙන හැම පටිගත කිරීමක්ම සජීවීව කරන්න. ඒ කියන්නේ අපි පටිගත ගන්න වෙලාව නිශ්චිත වෙලාවක් ඔයගොල්ලන්ට කියනවා. කට්ටියක් කව කරන එක මම බාර දෙනවා වෙනම සංවිධානයකට මේ කට්ටිය ගිහිල්ලා එක්කන් එන්න කියලා. ඉතින් ඔයගලන්ගේ අදහස්
ශ්‍රීශානු වගේ කෙනෙකුට බාර දුන්න වැඩේ කරනවා
නේද? ඔව් ටක් ගාලා කරනවා. ඉතින් ඒක නිසා ඔයගලන්ගේ අදහස් කියන්න ඔයගොල්ලෝ කැමතිද මේක සජීවීව කරන්න? එතකොට ඔයගොල්ලෝ සජීව කරන අවස්ථාවෙම ඔයගලන්ට අහන්න පුළුවන්. අපි ඔයගොල්ලන්ට ඉන්ටරැක්ට් කරන්න ක්‍රමයකත් හදලා දෙන්න වැඩසටහනත් එකේ කියන්නේ.
ඔව් ඇත්තනම අපි මේ plan එක මේ IRT chat room එකක් form කරලා මේ ඒකෙදි ප්‍රශ්න අහනවා අපි උත්තර දෙනවා. ගොඩක් සමහර වෙලාවට ටෙලිෆෝන් එකෙන් ස්කයිප් වලින් වගේත් අපි සම්බන්ධ කරගන්නවා.
එතකොට මම හිතන්නේ ඒක ඔබේ ඕගලගේ අදහස් කියන්නේ ඔගොල්ලෝ ගැන මොකද හිතන්නේ මේ කියලා. එහෙනම් ඒ වගේම අපි දසුන් සමීරට අපේ නැවතත් අපේ සංවේදී නේද තිල්න දනිෂ්ක.
ඔව් අනිවාර්යෙන්.
ඔව් මතක් කරනවා අපි මේ මල්ලීට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. එහෙනම් අපි අදට
නවතිමු.
මේ
ලබන සතිය හම්බ
වෙමු. ඔව් ලබන සතිය හම්බ වෙමු. ඔයගලගේ අදහස් අපිට ඉදිරිපත් කරන්න.
සුභ සතිය.
සුභ සතිය.
සුභ සතිය.